ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් එමනම් මේ සූදානම මේ ගෙවිලා එන සතියේ ලෝකයෙන් වාර්තාවන උණුසුම්ම තත්ත්වීති කතා බහ කරන අපේ ලෝ වටා විදෙස් වීති සමාලෝචනය ආරම්භ කරන්න. තොරතුරු විග්‍රහයට සුපුරුදු ලෙසින් සූදානමේ සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිනුක්ෂි.
සමස්ත ලෝකයේම ප්‍රමුඛතම අවධානය තවමත් යොමු වෙලා තියෙන්නේ රුසියා යුක්‍රේන දේශ සීමාවේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය සම්බන්ධව. දැන් අපේ ශ්‍රාවකයන් මේ සම්බන්ධව දන්නවා. ඉක්මනින් කෙටියෙන් මතක් කරනවා නම් රුසියාව මේ වෙනකොට තමන්ගේ ලක්ෂයකට අධික හමුදා ස්ථානගත කරලා තියෙනවා රුසියා යුක්‍රේන දේශ සීමාව අසල. රුසියාවේ ඉල්ලීම වන්නේ යුක්‍රේනය නේටෝ සංවිධානයේ සමාජික රටක් බවට පත් කරගන්න එපාය කියලා. මොකද ඇමරිකානු බලපෑම රුසියාවේ අසල්වාසී රටකට යොමු වීමෙන් එය තමන්ගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේවි කියන රුසියාවේ විශ්වාසය නිසා. ඉතින් මේ වෙනකොට රුසියාවත් ඇමරිකාවත් රුසියාවත් ප්‍රංශයත් අතර වගේ සාකච්ඡා පැවැත්තුණා මේක සමතයකට පත් කරන්න. නමුත් තාම තත්ත්වය සමතයකට පත් වෙලාද කියන තත්ත්වය මතුවෙන. මොකද ඇමරිකාව තාමත් කියනවා රුසියාව තවදුරටත් සූදානම් වෙමින් තියෙනවා කියලා යුක්‍රේනය ආක්‍රමණය කරන්න. දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකද ඒ පැත්තේ?
දිලුක්ෂි, මේ වෙනකොට රුසියාව තමන්ගේ හමුදා බටපිරිස් සෑහෙන පිරිසක් යුක්‍රේන දේශ සීමාව ආසන්නෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරනවා කියලා රුසියාව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම තමන්ගේ යුද ටැංකි ඒ ප්‍රදේශයේ යුද පුහුණු කටයුතු නිමා කරලා ඒ යුද ටැංකි කෝච්චිවලට පටවන රූප රාමු වීඩියෝ පට මේ වෙනකොට රුසියාව විසින් නිකුත් කළ තියෙනවා. නමුත් මේවා දැක්කට ඇමරිකාව කියන්නේ ඇත්තටම තවත් වැඩිපුර හමුදා බටපිරිස් මේ ප්‍රදේශයට යොමු කරනවා මිසක් මෙතන හමුදාවේ පිරිස් බලය අඩු කිරීමක් සිද්ධ වෙලා නැහැ කියලා. ඇමරිකාව කියනවා තිබුණට වඩා රුසියානු බටපිරිස් 5000ක් දැන් මේ වෙනකොට යුක්‍රේන් දේශ සීමාව කිට්ටුවට ක්‍රියාන්විතයකට යොදවලා තියෙනවා කියලා. මීට කලින් අවස්ථාවේදී ලක්ෂයකට වගේ ප්‍රමාණයක් රුසියානු හමුදාව මේ ප්‍රදේශයේ රැඳී හිටියා. ඔවුන් ප්‍රකාශ කරේ ඔවුන් දින 10ක යුද පුහුණු කටයුත්තක් සිද්ධ කරනවායි කියලා. ඉතින් ඒ යුද පුහුණු කටයුතු අවසන් කළා. නමුත් ඔවුන් තමන්ගේ සඳවුරු බල දැන් පිටත් වෙනවායි කියලා රුසියාව කියනවා. නමුත් ඇමරිකාව දිගින් දිගටම මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යුක්‍රේනයේ ජනාධිපතිවරයාත් මේ වෙනකොට තමන්ගේ දේශ සීමාව ආසන්නයට ගමන් කරලා ඔහු ප්‍රකාශ කළා තියෙනවා ඔහුට තියෙන තොරතුරු අනුව රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ඔන්න මෙන්න සූදානමක් තියෙනවායි කියලා.
දැන් ඔබට මතක ඇති අපි මීට කලින් සතියක තොරතුරු හෙළිදරව් කළා කැනඩාවෙන් මතුවුණු උද්ඝෝෂණයක් සම්බන්ධව. ඊට පස්සේ මේක යුරෝපය දක්වා පැතිර ගියා. කැනඩාවේ මේ උද්ඝෝෂණයට මූලික හේතුව බවට පත් වෙලා තිබුණේ මේ කොවිඩ් එන්නත් කරණය නිසා, ඒ වගේම කොවිඩ් වසංගත නිසා මේ පණවල තියෙන සීමා කිරීම ඉවත් කරන්න කියලා. මේක මේ ට්‍රක් රථරිය දුරන් විසින් තමයි ආරම්භ කළේ. ඉතින් කැනඩාවත් ඇමරිකාවත් අතර ප්‍රවාහන මාර්ග අවහිර කරමින් සිදු කරපු මේ ට්‍රක් රථ වර්ජනය හින්දා දවසකට ඩොලර් මිලියන ගණනක භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඇනහිටියා. මේක දෙරටේම විශේෂිත අවධානයට ලක් වුණා. රටවල් දෙකට විතරක් නෙමෙයි අන්තර්ජාතික භාණ්ඩ හුවමාරුව පිළිබඳව කතා බහ කරද්දී මේක ලෝකයේ දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ මේක ප්‍රංශයෙන් පටන් ගත්තා, බෙල්ජියමට ගියා, මේ වගේ යුරෝපේ රටවල් වලත් මේක ක්‍රමක්‍රමයෙන් ආරම්භ කළා. දැන් ඔස්ට්‍රේලියාවට අසල්වාසී රට නවසීලන්තයේත් මේ වැඩේ පටන් ගත්තා කියලා අපි පසුගිය සතියේ තොරතුරු වාර්තා කළා. නවසීලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳගෙන ජනතාව නවසීලන්ත රජයට එරෙහිවත් විරෝධතා අරගෙන ගියා මේ කොවිඩ් සීමා කිරීම අයින් කරන්න නිදහස ලබා දෙන ජනතාවට කියලා. මේ කැනඩාවෙන් ආරම්භ වුණු මේ ව්‍යාපාරය තාමත් අවසන් නැහැ. දැන් එහි තත්ත්වය මොකක්ද අමල්?
නිලක්ෂි, මේ වෙනකොට ඒ කැනඩාවත් ඇමරිකාවත් සම්බන්ධ කරන ඒ පාලං අවහිර කළ තිබිච්ච ට්‍රක් රථ සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට පොලිසිය විසින් ඉවත් කළා තියෙනවා. ඒ එක්කම කැනඩාවේ මේ විරෝධතාවයට නායකත්වය දුන්නු පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. මෙතන 12කට විතර ආසන්න සංඛ්‍යාවක පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා කියලා ප්‍රකාශ වෙනවා. ඔවුන් රජයට විරුද්ධව අවි ආයුධ අරගත්ත කණ්ඩායමක් හැටියට ඔවුන්ට දඬු නීති සංග්‍රහය යටතේ නඩු පවරන්නට කටයුතු කරනවා කියලා කියනවා. ඒ එක්කම තවදුරටත් ඔටාවා නගරේ රැඳී සිටින ට්‍රක්ට රීදුරන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියා කරන, එහෙම නැත්නම් හදිසි නීති අවස්ථාවක් හැටියට කටයුතු කරන්නට දැන් කැනඩාව තීන්දු කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොටත් ඔන්ටාරියෝ නගරයේ තියෙන ඒ ට්‍රක් රථ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා. ඒ ඉවත් කරගන්නේ නැති ට්‍රක් රථ රාජසන්තක කරන්නටත් ඔවුන් කටයුතු කරනවා කියලා. ඉතින් මෙතනදී දේශපාලනික වශයෙන් ප්‍රාන්ත රජයන් වලින් ප්‍රධාන මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළ තිබුණා දැනට පනවලා තියෙන මේ කොවිඩ් තහංචි ලිහිල් කරන්නටයි කියලා. නමුත් මධ්‍යම රජය ඒවා ලිහිල් කරන්න එකඟ වෙලා නැහැ. ඔවුන් කියා සිටින්නේ මේ දැනට ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් එක්කලා විශේෂයෙන්ම දේශ සීමා හරහා යන රියදුරන් ඔවුන් එන්නත්කරණයට ලක් කරලා තියෙනවද නැද්ද? එන්නත්කරණයට සම්පූර්ණ එන්නත්කරණයට ලක් වෙච්චාට පමණක් දෙරට අතර නිදහසේ ගමන් කරන්නට ඒ දෙසලස්සල දෙන ඒ තියෙන සීමා ඒවා ඉවත් කරන්නේ නැතයි කියන කාරණාව තරයේ ඔවුන් කියා සිටිනවා. නමුත් දින 20කට පස්සේ කියන්නේ සති 3කට විතර පස්සේ යම්තරම් විදිහකට දෙරට අතර ගමනාගමනේ නැවතත් ආරම්භ වෙන බවක් පෙනී යනවා. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ රජය හදිසි නීති විධිවිධාන පාවිච්චි කරලා මේ විරෝධතාවයට නායකත්වය දුන්න අය දැන් අත්අඩංගුවට ගැනීම නිසායි.
ලෝකයේ මීළඟ අවධානය යොමු වෙමින් තියෙනවා ඉරානයේ දිහාවට. අපිත් දැන් සෑහෙන අවස්ථාවකදී ඉරානය න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. කෙටියෙන් මතක් කිරීමක් කරන්නම්, මේ න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධව නැවතත් සාකච්ඡා සහ අවධානයක් ලෝකයේ පැවැත්වෙමින් තියෙන නිසා මේ වෙනකොට ඉරානය න්‍යෂ්ටිකවියක් නිෂ්පාදනය කරාවිදෝ කියන බිය හේතුවෙන් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු වල මේ යුරේනියම් භාවිතය සඳහා සීමා පනවන්නට එවක ඇමරිකානු පාලනය ඔබාමා පාලනය සමයේදී යම් එකඟතාවක් ඇති කරගත්ත ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් මූලික වෙලා ඉරානයත් එක්ක. නමුත් මේ ගිවිසුමේදී ඉරානයේ එකඟතාවය පළ කරපු ඒ යුරේනියම් භාවිත කිරීමේ සීමාව ඉක්මවලා බොහොම රහසිගතව ඔවුන් මේ ගිවිසුම කඩ කරමින් වැඩි ප්‍රමාණයක යුරේනියම් භාවිත කරනවා මේ නැෂ්ටික කටයුතු වලට කියලා තොරතුරු හෙළිදරව් වුණාය කියන චෝදනාව එල්ල කරමින් ඇමරිකාව මේ ගිවිසුමෙන් අයින් වුණා. ට්‍රම්ප් පාලන සමයේදී ඔවුන්ගේ මේ තනි තීරණයක් මත ඔවුන් ගිවිසුමෙන් අයින් වුණා. හැබැයි ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පස්සේ නව ජනාධිපතිවරයා ජෝ බයිඩන් පත් වුණාට පස්සේ නැවතත් මේ ගිවිසුම ඇතිවේවි කියන සුබදායක බලාපොරොත්තු ඇති වුණා. ඒ සම්බන්ධව දැන් මේ වෙනකොට මූලික පදනම් වැටලා තියෙන සාකච්ඡා එහෙම ආරම්භ කරන්න සූදානම්. අමල් දැන් කොහොමද ඉරානයේ පැත්තෙන් ප්‍රතිචාර සහ ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් නැවතත් මේ 2015 ඔබාමා පාලන සමයේදී ආරම්භ වෙලා 2018 ට්‍රම්ප් පාලන සමයේදී බිඳ වැටුණු මේ ගිවිසුම යළිත් ආරම්භ කරන්න සූදානම් වෙලා සිටින්නේ?
ඔව් දිනුක්ෂි, මේ වෙනකොට වියනා නුවර, ඔස්ට්‍රියාවේ වියනා නුවර සාකච්ඡා පැවැත්වෙනවා ඉරානය නැවතත් මේ සාකච්ඡා වටේට ගේන්න. ඒ කියන්නේ අර 2015 න්‍යූක්ලියර් එග්‍රීමෙන්ට් එක නැත්නම් මේ න්‍යෂ්ටික ගිවිසුම එකඟතාවයට නැවතත් ඉරානය එකඟ කර ගැනීමට කටයුත්ත මේ වෙනකොට වියනා නුවර සිද්ධ වෙමින් තියෙනවා. නමුත් මෙතන දිගින් දිගටම ඉරානය කියන්නේ ඔවුන්ට මේ අවස්ථාවේදී ඇමරිකාව ලබා දෙන ප්‍රතිඥාවක් විශ්වාස කරන්න බැරියයි කියලා. විශේෂයෙන්ම මීට කලින් අවස්ථාවකදී ඒ ජාත්‍යන්තරව රටවල් කිහිපයක් එකතු වෙලා ඉරානය සමග ඇති කරගත්ත ගිවිසුම ඒක පාර්ශ්විකව ඇමරිකාව ඒකෙන් වෙන්වීම, එහෙම නැත්නම් ඒ ගිවිසුම කඩකිරීම නිසා දැන් ඉරානයට ඇමරිකාව ගැන සැකයක් තියෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා. ඉතින් මෙතනදී ඉරානයේ ඉල්ලා සිටින්නේ ඇමරිකාවෙන් ලිඛිත පොරොන්දුවක්. මේ ලිඛිත පොරොන්දුව ඇමරිකාව ජනාධිපතිවරයාගෙන් පමණක් නෙමෙයි, ඇමරිකාවේ කොංග්‍රස් සභාවෙනුත් ලිඛිත පොරොන්දුවක් ඔවුන් ඉල්ලනවා. ඇමරිකාව මේ අවස්ථාවේදී මේ න්‍යෂ්ටික එකඟතාවය නැවත පණගැන්වීමේ කටයුත්තට සම්පූර්ණ ඇමරිකාවේ දේශපාලන තන්ත්‍රය ඒකට සහාය දක්වනවායි කියලා. එවැනි ප්‍රතිඥාවක් නැතුව තමන් මේ ගිවිසුමට නැවතත් එළඹෙන්නේ නැහැයි කියන පදනම මත තමයි ඉරානය මේ වෙනකොට කටයුතු කරන්නේ. ඉතින් මේ වටපිටාව තුළ ප්‍රංශය දැන් අනුතුරු ඇඟීමක් කරලා තියෙනවා ඉරානයට. දින කිහිපයක් ඇතුළතදී නැවතත් මේ න්‍යෂ්ටික ගිවිසුමට එකඟ වෙලා ඒ අනුව කටයුතු කරනවායි කියලා ප්‍රකාශයක් කරන්නට කියලා. ඉතින් මේ වෙනකොට දැඩි බලපෑමක් ඉරානයට එල්ල වෙනවා. ඒකම ඉරානයත් මෙතනදී ලොකු බලපෑමක් ඇමරිකාවට කරනවා. මොකද මීට කලින් අවස්ථාවකදී ඇමරිකාව ඒක පාර්ශ්විකව මේ ගිවිසුමින් ඉවත් වෙච්ච නිසා ඉරානයට හැකි වෙලා තියෙනවා මේ විදිහට ඇමරිකාවට බලපෑමක් කරන්න. නමුත් මෙතනදී රුසියාව, චීනය වගේම අනෙකුත් යුරෝපීය බලවතුන් සියලු දෙනාම මේ ගිවිසුම නැවත බලගැන්විය යුතුයි. ඒ තුලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ඒක සාමකාමී කටයුතු සඳහා පමණක්ම දියත් වෙයි කියන සහතිකය ලබා ගැනීමට අනෙකුත් රටවල්වල තියෙන ඕනෑකම නිසා බොහෝ විට මේ සාකච්ඡා නැවත ආරම්භ වෙන ලක්ෂණයක් තියෙනවා. නමුත් ප්‍රංශයේ මේ අවස්ථාවේදී පෙරමුණ අරගෙන ඉරානයට බොහොම දැඩිව බලපෑම් කරනවා මේ ගිවිසුම නැවත බලගැන්වීම සඳහා එකතු වෙන්න කියලා.
අපිට කනගාටුදායක ප්‍රවෘතියක් වාර්තා වෙනවා ස්වාභාවික ව්‍යසන පිළිබඳව හොයලා බලද්දී මේ සතිය තුළදී ලෝකේ සිද්ධ වුණ බ්‍රසීලයේ පැත්තෙන් නායාමක් හේතුවෙන් විශාල සංඛ්‍යාවක් මිය ගියයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ අමල්. කුමක්ද ඒ සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත් තත්ත්වය?
දිලුක්ෂි, මේ බ්‍රසීලයේ මේ පෙට්‍රොපොලිස් කියන ප්‍රදේශයට මාසයකට විතර වහින වැහි ප්‍රමාණය පැය කිහිපයක් ඇතුළත ධාරානිපාත වැසි ඇතිවීම නිසා මේ වෙනකොට 100කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ුනයි කියලා තමයි වාර්තා වෙන්නේ. මෙතනදී මළසිරුරු 94ක් සොයාගත්තයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම තව 130 ගාණක් තවමත් ආගිය අතක් නැතයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සමස්ත මරණ සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවයි කියලායි වාර්තා වෙන්නේ. 1932ට පස්සේ ඇතිවෙච්ච ලොකුම ගම්මතුරු කියලා ඔවුන් හඳුන්වලා තියෙනවා. ඒකම මේ ප්‍රදේශයට සෑහෙන සංචාරකින් පිරිසක් ඇවිල්ලා තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අනිත් ප්‍රදේශවල රස්නේ කාලයට මේ පෙට්‍රොපොලිස් කියන ප්‍රදේශයට රුසීල ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සංචාරකයන් හැටියට පැමිණෙන අවස්ථාවකදී තමයි මේ විදිහට මේ වර්ෂාව නිසා මේ හානිය සිද්ධ වෙලා තියෙන්නේ.
අපි මීළඟට එංගලන්තයේ බකින්හැම් මාලිගාව පැත්තට යමු. ඔබට මතක ඇති අපි මීට කලින් තොරතුරු වාර්තා කළා මේ ඇන්ඩ්රු කුමරු සම්බන්ධව. ඔහුට ලිංගික අපචාර චෝදනාවක් එල්ල වුණා බාලවයස්කාර ඇමරිකානු තරුණියකගෙන් ලිංගික බලහත්කාරකමක් සිදු වුණා කියලා ඇන්ඩ්රු කුමාරයාගෙන් තමන් වෙත. ඉතින් මේ සඳහා වන නඩුවාරය සඳහාත් ඇමරිකාවට යන්නට ඇන්ඩ්රු කුමරට සිදු වුණා. ඊට කලින් අපි තොරතුරු වාර්තා කළා ඇමරිකාවට යන්න කලින් තමන්ගේ රාජකීය පට්ටම පවා ගලවා දමන්නට ඇන්ඩ්රු කුමරට සිදු වුණා මේ හේතුව හින්දා. මොකද විශාල වශයෙන් හමුදා සාමාජිකයින් බකින්හම් මාලිගාවට චෝදනා එල්ල කරමින් ලිපි යොමු කරලා තිබුණා මේ රාජකීය හමුදා සේවයට කැලලක් මේ රාජකීය හමුදා සේවයේ නියුතු පුද්ගලෙක් විදිහට ඇන්ඩ්රු කුමාරයා මෙවැනි පට්ටමක් දරමින් මේ වගේ අපචාර චෝදනාවකට ලක්වෙමින් සිටින එක කියලා. ඉතින් ඒ නිසා තමන්ගේ රාජකීය ගෞරවනාමය පවා ඉවත දමලා සාමාන්‍ය පුද්ගලෙක් විදිහට තමයි මේ නඩුවාරයට ඇන්ඩ්රු කුමාරයා සම්බන්ධ වුණේ. දැන් යම් එකඟතාවයකට පත් වෙලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා මේ නඩුව පිළිබඳව අපි තොරතුරු හොයලා බැලුවාම. කැමැති අමල්, කොහොමද මේ එකඟතාවය ඇති වෙලා තියෙන්නේ? දැන් එතකොට මේ සියලු චෝදනාවලින් නිදහස් වෙනවද ඇන්ඩ්රු කුමාරයා? මොකද තත්වේ?
දිලුක්ෂි, මේ අවස්ථාවේදී ඇන්ඩ්රු කුමරු ඔහු උත්සාහයක් ගත්තා මේ නඩුව ඇමරිකාවේ විභාග වීම බැලැක්වීම සඳහා. ඔහු අතුරු වාරණයක් ඉල්ලා හිටියා ඇමරිකාවේ උසාවියකින් මේ නඩුව ඉදිරියට ගෙන යන්න බෑ. මොකද ඔහු මෙවැනි කාන්තාවක් අදොරන්නෙත් නැහැ, මෙවැනි කාන්තාවක් කවදාවත් දැකලත් නැහැ. මේ කාන්තාව තමන්ගෙන් ඉතා විශාල මුදල් කුට්ටියක් හඩා ගැනීම සඳහා මේ බොරු චෝදනාවක් එල්ල කරනවා කියලා. නමුත් ඇමරිකාවේ උසාවිය ඒ ඇන්ඩ්රු කුමාරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේපව කරලා ඔහුට විරුද්ධව මේ නඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් කියලා තීන්දුව කරලා ඒ සඳහා දිනවකවානු නම් කළා. ඉතින් ඒ අවස්ථාවේදී ඇන්ඩ්රු කුමාරයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයන් එකපාරට ප්‍රකාශ කරලා තිබුණා මේ විදිහට ඔහුට චෝදනා එල්ල කරන ඒ වර්ජීනියා ජිෆ්‍රී කියන කාන්තාව සමග ඔවුන් යම් එකඟතාවයක් ඇති වුණා. මේ රහස්‍ය එකඟතාවය අනුව නඩුව උසාවිය යන්නේ නැතුව උසාවියෙන් පිට මේක සමතයකට පත් කරගත්තයි කියලා. ඉතින් මේ ඇත්තටම කොතරම් මුදලක් ලබා දුන්නද කියන කාරණාව උසාවියේදී හෙළිදරව් වෙලා නැහැ. නමුත් බ්‍රිතාන්‍ය මාධ්‍ය මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා ඇන්ඩ්රු කුමාරයා එකඟ වෙලා තියෙනවායි කියලා. මේ වර්ජීනියා ජෙෆ්‍රී කියන කාන්තාවට පවුම් මිලියන 10ක් ලබා දෙන්නටත් ඇය විසින් නම් කරන පුණ්‍ය කටයුත්තක් සඳහා තවත් පවුම් මිලියන 2ක් ලබා දෙන්න. සමස්තයක් හැටියට පවුම් මිලියන 12ක මුදලක් ලබා දීලා ඒ තුලින් මේ දෙපාර්ශ්වය අතර මේ නඩු නිමිත්ත උසාවිය යන්නේ නැතුව උසාවියෙන් පිට එකඟුණයි කියලා. ඉතින් මේ එකඟතාවයත් එක්කලා මේ වෙනකොට ඇන්ඩ්රු කුමාරට තවත් විවේචන බ්‍රිතාන්‍ය මහජනතාවකින් ලැබෙන 11 විවේචන තවත් උත්සන්න වෙලා තියෙනවා. ඔවුන් කියා සිටින්නේ මේ මුදල කවුද මේක ගෙවන්නේ? රජමාලිගා විසින් මේ මුදල ගෙවනවද? එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය මහජනතාවගේ බදු මුදල් වලින්ද මේක ගෙවන්නේ කියන ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. ඉතින් අපට දැනගන්න තියෙන විදිහට මහරජිනගේ යම්කිසි අය සතු වක්කමකින් මේ මුදල බොහෝ විට ගෙවන්න ඉඩ තියෙනවායි කියලා.
හොඳයි මල්, අපි ස්තුතිය පළ කරමින් එහෙමනම් ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි මේ ගෙවිලා යන සතියේ ලෝකයේ අලුත් අත්විති සමාලෝචනය කරන්න, ලොව වටා විදෙස් විති සමාලෝචනය සමගින් එකතු වීම පිළිබඳව. යලිත් හමු වෙමු ලබන සතිය සිකුරාදා. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.